පින්නතුනි මේ දවස් වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ මරණ සතිය පිළිබඳව. මරණ සතිය පිළිබඳව කරන දේශනා මාලාවේ ධර්ම දේශනා 10ක් නිමා කරලා තියෙනවා. අද 11 වෙනි ධර්ම දේශනාව. අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ පුඤ්ඤ මහත්තු කියන කාරණාව යටතේ මේ මහ පිං ඇති අය මරණයට පත් වුණා. මේ මරණේ සිහිපත් කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන හැටි. ඒ මරණේ සිහිපත් කරන ආකාර ගණනාවක් දේශනා කළා. ඒකෙන් එක ක්‍රමයක් තමයි මහ පිං ඇති අයත් මරණයට පත් වුණා නම් මම කවුද කියන කාරණාව. එහෙනම් පුඤ්ඤ මහත්තුෝ කියන කාරණාව යටතේ ජෝතිය, ජටිල, උග්ග, මෙණ්ඩක, කාකවාලිය මේ ආදී අය පිළිබඳවත් සාකච්ඡා කරන්න ඕනේ. අපි ජෝතිය සිටිතුමා පිළිබඳව සාකච්ඡා කළා. 10 වෙනි ධර්මදේශනාව අවසානයේ ජෝතිය සිටිතුමාගේ ධනය කොච්චරද කියලා සාකච්ඡා කරලා යම් ප්‍රමාණයක් අජාසත්ත මහරජ්ජුරු එහි මහා ධනස්කන්ධය හොරාගන්න තමන්ට අයිති කරගන්න උත්සාහ කළා. ඒ පිළිබඳව ජෝතිය සිටිතුමාට ඇති වුණේ පුදුම කනස්සල්ල. ඒ හින්දා මොකද කොච්චර ධනවත් වුණත් මොනතරම් රුවලස්සන තිබුණත් යසස කීර්තිය පැතිරිලා තිබුණත් රජ්ජුරුවන්ගේ යටතේ ඉන්නේ. ඒතකොට තමන්ගේ ස්වාමියා තමයි රටේ රජු. රටේ රජ්ජුරු තමන්ගේ යටතේ ඉන්න සිටුවරියෙක්ගේ ධනේ කොල්ලකණ්ඩ හදනවා නම් ඒ රජු ගැන තව කවර කතාද? ආන් ඒ නිසා ජෝතිය සිටිතුමා ලොකු කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් ඇති වෙලා රජ්ජුරුවන්ගෙන් ඇහුවා, මහරජ මම පැවිදි වෙන්න තීරණය කළා. මොකද රජ්ජුරුවන්ගෙන් අහන්න ඕනේ මහණ වෙන්න. මොකද මේ සිටුවරේ කියලා කියන්නේ රටේ විශාල ප්‍රදේශයක් බාර කෙනෙක්. මේ සිටුවරය යටතේ රැකියා කරනවා ලක්ෂ ගණන්. සිටුවරය මහණ වෙනවා කියලා කියන්නේ සියල්ලම අසරණ වෙනවා කියන එකයි. ඒ හින්දා රජ්ජුරුවන්ට කියන්න ඕනේ. රජ්ජුරුව කල්පනා කළා ඒක තමයි වැඩි. ඒක තමයි හොඳ. එතකොට මට යුද්ධයක් නැහැ. නිකම්ම සිටුවරයාගේ ධනෙ ගන්න පුළුවන්. ඒ හින්දා හා කීවා. ඉතින් ජෝතිය සිටුතුමා තමන්ගේ මුළු ධනස්කන්ධයම දන් දුන්නා. රජ්ජුරුවන්ට ගන්න දෙයක් ඉතුරුන්නේ. බුදුරජාණන් වහන්සේටත් සඳහන් කළා, ස්වාමීනි මම අකමැති කල්හි මගේ ධනය කාටවත් ගන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ස්වාමීනි මේ රජ්ජුරුවන්ට කියලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවනම් හොඳයි ඇයි කියලා. ජෝතිය සිටිතුමාගේ ධනෙ කාටවත් හොරාගන්න බෑ. රජ්ජුරු හොරාගන්න ගිහිල්ලා රජ්ජුරු බයි දුවගෙන දුවගෙන ඇවිල්ලානේ භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ. එතකොටනේ දැක්කේ සිටිතුමා එතන ඉන්නව. අපි ඒ කරුණු ටික සාකච්ඡා කළා. ඉතින් මගේ මාලිගාවවත් කොල්ලකණ්ඩ හිතුණද කිව්වා. ඔව් කීවා. මහරජ එක කොල්ලකණ්ඩ බෑ, මගේ අනුදැන්මක් නැතුව මගේ වස්තුව ගන්න බෑ. හොඳයි බලාගමු එහෙනම් කිව්වා. බලාගන්න දෙයක් නෑ, මේ අතේ තියෙන මුදු ටික පුළුවන් නම් ගලවලා ගන්න කිව්වා. අජාසත් රජ්ජුරුව කියලා කියන්නේ මහ ලොකු ශක්තිවන්තේ. රජ්ජුරුවන්ට ඉතින් දාඩිය වැක්කෙන්නකම් මුදු ටික ගලවන්න තැඟලුව ගලවන්න බෑ. ගලවන්න බැරිද මහරජ කිව්වා? බෑ කිව්වා. එහෙනම් උතුරු සළුව බිමේලන්ඩ කිව්වා. සිටුතුමා ඇඟිලි ටික දිග අරපු ගාම මුදු ටික වැටුණා. එතකොටයි කිව්වේ මගේ ධනේ ගන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේට කියලා දෙන්න කියහම භාග්‍යතුන් වහන්සේ කාරණාව කියලා දුන්නා. ඇයි මේ සිටිතුමා අකමැති නම් සිටිතුමාගේ ධනය ගන්න බැරි? ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මැණික් මාලිගාවක් හදලා දුන්නා. ඒ මැණික් මාලිගාව හදලා ඒ මාලිගාව ආලෝකමත් කරන්නත් මැණික් වලින්. එදා තිබිච්ච ඒ මැණික් වලත් අති සුවිශේෂී මැණික් ගලක් හම්බුණා. ඒ මැණික් ගල තියලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බුද්ධාසනේ යට. මේ මැණික පුදුම එළියයි. බුද්ධ ශරීරයෙන් ගලන ෂඩ්වර්ණ රශ්මි ධාරාවට මැණික් ආලෝකයේ වැදුනහම ඒ ආලෝකය කොහොමද කියලාවත් හිතාගන්න බැරි තරම් ලස්සනයි. ඒක නිසා තමයි මේ මැණික පුටුව යට තියලා තියෙන්නේ. මිනිස්සුන්ට බණ අහන්න ආපුවහම අරන්යන්ට මැණික් වෙනම ගොඩ ගහලා තියෙන්නේ. බණ අහලා යනකොට දුප්පතෙක් මැණික් අහුරු දෙකක් අරන් යන්න ඕනේ. පෝසත් මිනිහෙක් එක මැණික් අහුරක් අරන් යන්න ඕනේ. බුදුන් වඳින්න එනකොට එක මිත්‍යා දෘෂ්ටික බමුණෙක් මාලිගාවට ඇතුල් වුණා. ඇතුල් වෙනකොටත් මේ සිටුවරයා එදා කල්පනා කළා මේ එන්නේ බුදුන් වඳින්න නෙමෙයි මැණික ගන්න එන්නේ කියලා. කරන්න දෙයක් නෑ. භාගිතුන් වහන්සේ ළඟ මිත්‍යා දෘෂ්ටිකයක් දන ගැහුවා. දන ගහගෙන හිමීට අත පුටුව යට යවලා මැණික ගත්තා. අරගෙන ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට කීවා, ස්වාමීනි භාගිතුන් වහන්සේ මේ තරම් මැණික් දන් දුන්නම මෙච්චර මැණික් ප්‍රමාණයක් දුන්න කියලා සීමාවක් නෑ. මේ තරම් මැණික් දීපු මට ස්වාමීනි කිසි දුකක් නෑ. නමුත් අර ආසනෙ යට තිබිච්ච මැණික ගත් එක මට දරා ගන්න බෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඇයි තමන්ට අයිති දේවල් අකමැත්තෙන් කෙනෙක් ගන්න ආවොත් ඒකට කරන්න ඕන වැඩේ දන්නේ නැද්ද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේම මට දේශනා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ ළඟ කරුණු දැනගෙන ප්‍රකාශ කළා, ස්වාමීනි නිවන් දක්නා ජාති දක්වා මගේ වස්තුව මම අකමැතිනම් රජුන්ට ගන්න බැරි වේවා, හොරුන්ට ගන්න බැරි වේවා, ජලයෙන් විනාශ කරන්න බැරි වේවා, ගින්නෙන් විනාශ කරන්න බැරි වේවා, වෙනත් ස්වාභාවික තවත් විපතකින් විනාශ කරන්න බැරි වේවා, කෙනෙකුට ගන්නව නම් මගේ කැමැත්ත මත මිසක් අකමැත්තෙන් ගන්න බෑ. ආන් එදා කරපු ප්‍රාර්ථනාව නිසයි මෙදා ජ්‍යෝතිය මාලිගාව කොල්ල කන්න බැරි, අර මුදු ටික ගලවන්න බැරි. රජ්ජුරුව මගේ මුදු ටික ගත්තට කමක් නෑ කියලා හිතුව නම් මුදු ගන්න ලේසි. මහරජා අකමැත්තෙන් ගන්න බෑ කියලා යත දුන්නේ. ඔය ටික බුදුරජාණන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ට කියලා දුන්නා. විපස්සී බුදුරජාණන් වහන්සේ ළඟ මෙහෙම පූජාවක් කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසයි මේ සිටුවරයාගේ කිසි දෙයක් ගන්න බැරි කියලා. ඉතින් සිටුතුමා මහණ වුණා. ධනස්කන්ධය දන් දුන්නා. මාලිගාව අතුරුදහන් වුණා. සිටුතුමාගේ දේවිය උතුරුකුරු දිවයිනෙන් ගෙනත් දීලා තිබේ දෙවිවරු. දේවිය උතුරුකුරු දිවයිනටම ගියා. රජ්ජුරුවන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් වුණේ නැහැ. ජෝතිය සිටතුමා ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දැක්කා. මේ තරම් මහ ධනපතියෙක්. නමුත් පින්වතිනි මැරුණා. පිරිනවම් පෑවම් ජීවිතෙන් සමුගත්තා. ඒවාගේ ධනපතියෝ ජීවිතෙන් සමුගත්තනම් ඔබ මම වගේ අයට ළඟට මාරයා එනවා කියන එකේ අමුතුවෙන් අහන්න දෙයක් තියෙනවද? මරණ සතිය වඩන කෙනා එහෙම කරුණු කාරණා හිත හිත මෙනෙහි කරන්න ඕන. මට නම් මරුගෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ කියලා. මෙන්ඩක සිටිතුමා අපේ බුද්ධ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්නේ. එක්කෙනෙක් ජෝතිය, අනිත් එක්කෙනා මෙන්ඩක. කවුද මේ මෙන්ඩක සිටුවරයා කියලා කියන්නේ? එදා ජෝතිය සිටිතුමා අවරෝජ කියලා පුරවැසියෙක් වෙලා ඉන්න කාලේ තමයි අර මැණික් මාලිගාව හදලා පූජා කළේ. ඒ විපස්සි භාගිතුන් වහන්සගේ කාලෙ නම අවරෝජ. මේ අවරෝජගේ බෑන තමයි මෙදා මෙන්ඩක සිටිතුමා. එදා මාමණ්ඩි අර මැණික් මාලිගාව හදන කාලේ බෑන ගිහිල්ල කීවා මාමණ්ඩියේ මමත් සම්බන්ධ කරගන්න ඕකට කියලා. බෑපුති මේක මගෙම පින්කම දෙන්න බෑ කාටවත්. මාමණ්ඩි ඉඩක් දෙන්න නැත්තං මාමණ්ඩි හදන්නේ බුදුරජාණන් වහන්සේට වැඩඉන්න ගඳකිලිය. මම එහෙනම් දහම් දේශනා කරන්න දම් සභා මණ්ඩපය හදනවා කියලා තීරණය කළා. තීරණය කරලා ඊට ඉස්සරහින් කුංජර නම් ශාලාවක් ඇදුවා. එක එක කණුවක් රත්තර, අනික් කණුව මැණික්, තව කණුවක් පබලු, එහෙම හැදුවේ. ඒ ධර්ම මණ්ඩපය හදපු කෙනා තමයි මෙදා මෙන්ඩක. මෙන්ඩක සිටුවරයාගේ මාලිගාව පිටිපස්සේ ඇත්තු තරං, අස්සයෝ තරං, මහා ගොන්නු තරං එලූ අට දෙනෙක් ඉන්නවා. එකට එක ගෑවි ගෑවි ඉන්නේ. ඒ එක එළුවෙකුට පුළුහන් එක වෙලාවක මුළු දඹදිවටම අවශ්‍ය ගිතෙල්, තලතෙල්, වෙඩරු මේ ආදී දේවල්, වෙනත් කෑමබීම, ඇඳුම් පැළඳුම් එක වර වමාරන්ට. එක එළුවෙකුට එකවර දඹදිවටම අවශ්‍ය සියලුම දේවල් වමාරන්ට පුළුවන්. එතකොට ඒවාගේ අට දෙනෙක් ඉන්නවා. එතකොට මේ එක්කෙනෙක් කීපාරක් වමාරයිද? රං, රිදී, මුතු, මැණික් ඔක්කොම වමාරෙහි. ඒවාගේ අට දෙනෙක් තමන්ගේ ධනස්කන්ධය කොච්චරද කියලා දන්නේ නැහැ. ඉතින් මේ මෙන්ඩක සිටිතුමා තව භවයක ඔය පින්කම කරලා දිවිය ලෝකෙ ඉපදිලා ආය සැරයක් මේ බුද්ධාන්තරේ බරණැස් සිටුවරය වෙලා ඉපදුනා. බරණැස් සිටු කාලේ එක දවසක් රජමාලිගාවට යනකොට නැකත් බලන කෙනා හම්බෙලා ඇහුවා, අද නැකත බැලුවද කියලා. බැලුව කිව්වා, අදට නම් විශේෂ දෙයක් නැහැ, නමුත් තව අවුරුදු දෙකකින් මේ රට නියගෙන් විනාශ වෙනවා කිව්වා. සිටිතුමා තීරණය කළා මං ඒ නියගෙට මුණ දෙනවා. එදා ඉඳලා මුළු රටම වැව්වා. සිටිතුමාගේ ගබඩා 1250ක් තියෙනවා. විශාල ගබඩා. ඒව සම්පූර්ණ ධාන්‍ය වලින් පිරෙව්වා. නියගෙට මුහුණ දෙන්න. තවත් ධාන්‍ය ඉතුරුයි. පස්වලට කලවම් කර කර බිත්තියට මැටි ගැහුවා. බැරිම වුණොත් ඒ පස් සූරලා හොදලා ධාන්‍ය ගන්න. එදා නක්ෂාස්ත්‍රී කිව්වොත් කිව්වම තමයි. හරියටම අවුරුදු දෙක එනකොට නියගේ පටන් ගත්තා. තව ටිකක් කල්යනුන්ට මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැතුව ගියා. සිටු මාලිගාවෙන් බෙදෙනවා බය නැහැ සිටුතුමා. නමුත් යනකොට යනකොට තේරුණා මම පරාදයි කියලා. දැන් දෙන්න දේවල් නැහැ ගබඩත් 1250 පිස්. මාලිගාවේ ඉන්න දැසිදස්සන්ට පවා කිව්වා මෙතෙන්ට වෙලා ඉඳලා මැරෙනවට වඩා ගිහිල්ලා කැමැති කැමැති තැනක හොයාගෙන කාලා බීලා ජීවත් වෙන්න. ආපහු වැහි වරුසා වැටුනොත් මෙහෙ කැමැති නම් එන්න, නැත්නම් ඒ තැන්වලම ජීවත් වෙන්න කියලා. සිටු ගෙදර කට්ටිය බිත්ති හූර හූර හොදලා ඒ වී කොට කොට අනුභව කළා. ඒ ටිකත් ඉවර වෙලා දැන් සිටු ගෙදරටත් කෑම නැහැ. එක දවසක් සිටුතුමා රජමැදුරේ ඉඳලා එනකොට බඩගින්න දරන්න බෑ මෙච්චර ධනෙ තිබ්බ කෙනාට. ඇවිල්ලා බිසවට කිව්වා මට නම් අද ඉන්න බෑ. අද මැරෙනව බඩගින්නේ. නැද්ද මොකවත් ගෙදර කියලා. ඒ කියන්නේ වේල් 3-4ක්වත් නොකා ඉඳ ඇතිනේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළා සිටුතුමනි හාල් පතක් තියෙනවා. පුදුම සතුටක් ඇති වුණේ. කොහොමද ඕක පරිස්සම් කළේ කියලා ඇහුවා. පොළොව යට වලලගෙන හිටියේ කිව්වා. කැඳ බොනවා නම් දෙවේලකට පුළුවන්, බත් කනවා නම් එක වේලයි කිව්වා. සිටිතුමා කිව්වා දෙවේලක් කැඳ බීවත් මැරෙන්න නෙවෙයි. තුන්වෙනි වේල නෑ. ඉන්දතින් බත්ම කාලා මැරමු කිවා. බත් ඒවා ගෙදර හය දෙනෙක්කින් නො හය දෙනටම බෙදුව සිටිතුමාගේ පංගුව ගෙනල්ල දුන්න. ය ඉන්ඩ බෑ මැරෙනවකී කියාවේ. කෑමක අනුභව කරන්න ළඟට ගන්නකොටම ගන්ධ මාදන පරුවතය හිරපු පසේ බුදුරජාණන් වහන්සේ මේ නුවරාද බත්තියන්නේ කොයි ගෙදරද කියල බැලුව මේ ගෙදර විතරයි බත්තියන්නේ. මේ ගෙදරයි බත්තියෙන්. ගියත් ලැබෙනවද කියල බැලුව ලැබෙනවා. සිටිතුමා අපිගාන ගන්න කොටම ඉස්සරහිම් පහළවුණ. උඩින් ඇවිල්ල අහසින් වැඩල මගදි බැහැල පයින් වැඩිය. බඩිගින්න කොච්චර වුණත් නැගිට්ට. එහෙම ශ්‍රද්ධාවකටත් විශේෂ පිනත් තියෙන්ඩුවන. අපට බඩිගින් වැඩිවෙච්ච වෙලාවේ ගේ දොරකට ගෙදර ඉන්න බලු පැටියාවත් සමහරලට කේන් තියනවා. මැරෙන්ඩ බඩිගිනි වෙලාවක කෙනෙක් පින්ඩ පාතියාව හම අනිවාරෙන් දෙන්ඩම වෙනවනි. එනම් පසේ භාගිතුන් වහස වැඩිහ තරහ යන්ඩුවන වෙලාව එහෙම වුණේ නෑ. නැගිටල ඇවිල්ල පාතරයේ බැලුව මුකුත් නැහැ. වඩා හිඳෙව්වා පිංගාන අරගනාව භාගිතුන් වහසට පිළිගෙන්වා. භාගයක් පිළිගන්නකොට ඇති කිව්වා. ස්වාමීනි හාල් පතක් වුයල් හයදිනකුට බෙදලා මේක මගේ පංගුව. මේකෙත් තව දෙකට බෙදන්න කොටසක් නෑ. මේක පිළිගන්න මට අනුකම්පා කරන්න. මම අද මේ තරමට ආහාරපාන හිගවුණේ සංසාරි දන්දුන්න මදි ස්වාමීනි. මට තව හුඟක් දන් දෙන්න ඕනේ. ඒක පිළිගන්නලා ප්‍රාර්ථනාවක් කළා. නිවන් දක්නා ජාති දක්වා මට මෙහෙම දුකකට මුහුණ දෙන්න ලැබෙන්න එපා. ස්වාමීනි මේ දානේ ටික පූජා කරලා මම අද ඉස්සෝදලා නාලා අහස බලන කල්හි හිස් වෙච්ච මගේ ගබඩා 1250 රත් හැල්වලින් පිරෙන්න ඕන කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඇහිලා බිරිඳගේ කොටසක් දන් දුන්නා, පුතාගේ කොටසක් දන් දුන්නා, ලේලිගේ කොටසක් දන් දුන්නා, දාසයාගේ කොටසක් දන් දුන්නා. සිටිතුමා ප්‍රාර්ථනා කළා මේ බිරිඳ මට උපඋපං ජාති බිරිඳම වේවා. මේ දුවයි පුතයි මගේ දුවයි පුතයිම වේවා. මේ දාසයා මගේ දාසයාම වේවා. ඒ ප්‍රාර්ථනා කළා එහෙම. සිටිතුමා භාගිතුන් වහන්සේ වැඩියට පස්සේ බඩිගින්න වැඩි හින්දා නිදාගත්තා. නැගිටිනකොට තවත් දරන්න බෑ. බිසවගෙන් ඇහුව අඩුම තර්මයට මුට්ටියේ දංකුඩේවත් නැද්ද කියලා. ඒ වෙනකොට මුට්ටිය හෝදලා නමලා. නමුත් අතීත බිරිඳ තමන්ගේ ස්වාමියාට නෑ කියන වචනේ නම් කීවේ නෑ. ඒ තරම් ගුණගරුකයි. මුට්ටිය හෝදපු බව දන්නවා. නමුත් කීවේ ස්වාමීනි මං බලලා එන්නම් කියලා. නමුත් මුට්ටිය කට ඇරලා බලනකොට පිරිලා බත් වලින් පුදුම සතුටක්. ස්වාමියාට කෑ ගහලා අඬ ගහලා බත් බෙදුවා. ගෙදරම කට්ටිය කෑවා. මුට්ටිය නම් ඉවර නෑ. අසල්වැසියන්ට දුන්නා, ගම්වැසියන්ට දුන්නා, නගරවැසියන්ට දුන්නා, රටටම පණිවිඩය එරියා. බඩිගිනි වෙච්ච මිනිස්සු පිඟාන අරගෙන සිටු ගෙදර බත් උපන්නා කී කියා පෝලිමේනවා. සිටිතුමා නාගෙන ඇවිල්ලා අහස බලනකොට අහසින් වැක්කිරන රත්හැල් සිටිතුමාගේ ගබඩා සියල්ලම පිරිව්වා. භාග්‍යතුන් වහන්සේට දාන පූජ කරපු එකේ විපාකය එතනම ලැබෙනවා. හැබැයි මේ අත්හැරපු හිත කොහොමද කියලායි කල්පනා කරන්න ඕනේ. ඒකයි මේ ලැබෙන්නේ. ආන් ඒ සිටුවරය තමයි අපේ කාලේ මෙන්ඩක සිටුවරය. අපි බුද්ධ කාලේ. ඉතින් ඒකයි කිව්වේ ධනස්කන්ධය කොච්චරද කියලා තමන්වත් දන්නේ නැහැ. විශාකා මහ උපාසිකාවගේ සීයා මෙන්ඩක සිටුතුමා කියන්නේ. සීයත් එක තමයි ඉස්සරලම බුදුන් දකින්නේ. සීයගෙන් තමයි යහන්නේ කොහොමද යන්නේ අවුරුදු 7යි වයස. යෙහෙලියෝ 500ක් ඉන්නවා. විශාකාවට යාළුවෝ 500ක් ඉන්නවා. ඔක්කොම පුංකලස් අතේ තියාගෙන තමයි බුදුන් දකින්න ගියේ පෙරහැර. 500ක් එක පේලියට යනකොට පෙරහැරනේ. පුන් කලස් තමයි අතේ තියන්නේ. නට නටා ගීත කිය කියා එහෙම ගිය නෑ. පුන් කලස් අරගෙන සාදු කිය කිය සුදු ඇඳගෙන ගිහිල්ලා භාගිතුන් වහන්සේ දකින පළවෙනි දවසේමර සෝවන් වෙනවා. ඉතින් ඒ පුණ්‍යවන්තයගේ සීයා මෙන්ටක සිටිතුමා. ඒ මහා පුණ්‍යවන්තයත් අදනේ. ඒවාගේ අය ළඟටත් මරු ආවනම් අපිවාගේ අය ගැන කවර කතාද? විශාකා මහදේවිය විවාහ වුණා. සෝවාන් වෙලා හිටිය විවාහ වුණා. දරුවෝ 20ක් හිටියා. මේ දරුවෝ 20ගෙම වැඩ කරගෙන මනාව සිලුත් රැකගෙන ඉන්නවා. අපිනේ හිතන්නේ ගෙදර ගිහිල්ලා අටසිල් රකින්නත් බැරි වෙයි කියලා. දරුවන්ගේ වැඩ කරන්න ඕනේ කියලා. අපිට වැඩ කරන්න ඉන්නේ දරුවෝ දෙන්නයි නැත්තම් 3 දෙනයි. මෙතුමිය දරුවෝ 20කගේ වැඩ කරනවා. සිල් වලින් පිරිහෙන්නේ. ඒ සිල් ගුණ ආරක්ෂා කරගෙන ජීවත් වෙලත් විවාහ වෙන දවසේ තාත්තගෙන් ලැබිච්ච තෑග්ග මේල පළඳට ආවා. ඒකත් මිල කරලා තවත් මුදල් හොයලා 18 කෝටියක් විතර වියදම් කරලා බුදුරජාණන් වහන්සේට ආරාමයක් හැදුවා. ඒකත් සැවැත් නුවරමයි තියෙන්නේ. ජේතවනාරාමෙට ටිකක් එහයි. ඒකට කියන්නේ පූර්වාරාමය කියලා. මේ පන්සලේ කුටි 1000ක්. යටතට්ටුවේ කාමර 500යි උඩතට්ටුවේ කාමර 500යි. කොහොම දන් දෙන්න මුදල් තියෙන්නේ නැද්ද? අර යෙහෙලියක් ආවා පින්කම් ගෙදර. පූර්වාරාමී පූජා කරන පින්කමට ආවා. එනකොට කහවණු 100,000ක් වටින සලුවක් අරන් ආවා. අරන් ඇවිල්ලා තමන්ගේ යෙහෙලියට කියනවා වටිනා වස්ත්‍රයක් ගෙනාවා පූජා කරගන්න. එහෙම කියහම විශාකාව හැරිලා බැලුවා. ඕක මොන වටිනවද කියලා කිව්වොත් තමන්ගේ යෙහෙලියගේ හිත කැඩෙනවා. ඒ හින්දා කිව්වා කැමති තැනක් බලලා පූජා කරන්න කියලා. අර යෙහෙලිය කහවණු 100,000ක් වටින වස්ත්‍රය අරගෙන මේ ආරාමේ කුටියක් කුටියක් ගානි ගියා. මේ වස්ත්‍රය දාන්න තැනක් නැහැ. පූජ කරන්න තැනක් නැහැ. මුල්ලකට වෙලා අඬනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. දැකලා ගිහිල්ලා ඇහුවා ඇයි කියලා. ස්වාමීනි මගේ එහෙලියගේ පින්කමට ආවේ. වටිනවා කියලා හිතලා මේ වස්ත්‍රය අරන් ආවා. මට මගේ එහෙලිය කිව්වා කැමති තැනක පූජ කරන්න කියලා. මම මේ හැම තැනම ඇවිද ඇවිද බැලුවා. මේ මාලිගාවේ මේ කුටියක් කුටියක් ළඟ දාලා තියෙන හැම පාපිස්සක්ම කහවණු 100,000කට වඩා වටිනවා. පාපිස්ස කහවණු 100,000කට වඩා වටිනවා නම් ඇඳ කොහොම තියෙන්නේ ඇද්ද? පුටුව කොහොම තියෙන්නේ ඇද්ද? අනික් උපකරණ කොහොම තියෙන්නේ ඇද්ද? ස්වාමීනි ඒ වටිනා පාපිස්සටවත් මම ගෙනාපු කහවණු 100,000ක් වටින වස්ත්‍රේ වටින්නේ නැහැ. ඒකයි මේ දුක. ආනන්ද ස්වාමින් වහන්සේ දැක්ක විශාකාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච තැනක් තිබ්බා. එතෙන්ට එක් කරගෙන ගිහිල්ලා මේ වස්ත්‍රේ නමලා එතෙන්ට පාපිස්සක් කරලා දැම්මා. ඇගේ හිත තවත් සතුටු කරන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අභිනව විහාරයට වඩිනකොට ඉස්සරලාම මේ පාපිස්ස පාගෝල ඇතුළට වැඩියා. ඒ සතුටු කරවන්න. මේ කාලේ දානය ගැන අපි කොච්චර ඉගෙන ගන්න ඕනේද? මේ දන් දීලා තියෙන හැටි. අපිට එහෙම දන් දෙන්න නැති බව ඇත්ත. එහෙම නැත්තේ සංසාරේ දන් දීලා මදි බව ඇත්ත. ඒ වුණාට ඊටාම දුප්පත් දානයක් දීලා මේ කාලේ සමහර අය හිතාගෙන ඉන්නවා ඊටාම උත්කෘෂ්ඨ පූජාවක් කළා කියලා. සමහර වෙලාවට ඔය අන්තර්ජාලවල එහෙම අති සුවිශේෂී කුටි පූජාවල් දකින්නවා. පැලලි බැඳලා බිම මැටි ගාලා වහලටත් කොලාතු හෙවිලි කරලා කල්පනාව උසස්ම පූජාවක් කළා කියලා. පිළිගන්න ස්වාමින් වහන්සේලා නිහතමානී. උන්වහන්සේලාගේ ඇලීමක් ගැටීමක් නැතිහින්ද නිහතමානීව ඒ කුටිය ඉවසන එක උන්වහන්සේගේ අල්පේච්ඡ ගුණයයි. නමුත් පූජා කරගන්න දායකයා මේ පූජාව කරන්නේ සංසාරයට මට හම්බ වෙන්න ඕනේ මාලිගාව මේ පූජා කරන්නේ. ඉතින් මේ අතු වලින් කොළ වලින් පැලලි වලින් ලී වලින් අහුරලා දායකයාගේ කල්පනාව උත්කෘෂ්ඨ පූජාවක් කියලා. එයාටත් සංසාරේ හම්බ වෙන්නේ අතු පැලලි වහපු ගෙවල්. අද වර්තමානයේ සමහර අය තර්ක කරනවා හාමුදුරුවරුන්ගේ ජීවිත මේ මිනිස්සු මෝඩ මිනිස්සු ගිහිල්ලා පංච කාමයෙන් පෝෂණය කරලා පුරවල ඉතාම සැප සහිත මාලිගාවල්වල උන්වහන්සේලා වඩා හිඳවලා සිල්ගුණ රකින්න බාධා කරනවා කියලා. ඒවාගේ උතුම් සැප සහිත මාලිගා පූජා කරලා මේ හාමුදුරුන්ට දැන් ගුණ පුරන්න හිතෙන්නේ සැප විඳ විඳ එන්න හිතෙනවා. එහෙම තමයි සමහර අයගේ කල්පනාව. මගේ පූජාව මැණික් වලින්ම බිම අතුරලා රත්තරන් වලින් වහල සෙවිලි කරලා සත්‍රුවණින් බිත්ති හදලා පූජා කළත් ස්වාමින් වහන්සේ දන්නේ ඇලෙන්නේ නැතුව භාවිතා කරන්න. නමුත් මම පූජා කරන්න ඕනේ මගේ සංසාරයට ලැබෙන විදිහ. මම මෙතනදී සැලසුම් කරන්න ඕනේ මගේ සංසාරය. මේක සංසාරේ සැලසුම් කරන තැන. මම දුන්න දෙයයි මට හම්බ වෙන්නේ. අතු පැලලි වහලා ගොම මැටි ගාලා දුන්නාම මටත් එහෙමයි හම්බ වෙන්නේ. භාගිතුන් වහන්සේට ජෝතිය සිටුතුමා පූජා කළේ තනිකරම මැණික් මාලිගාව. එදා බෑන පූජා කරේ තනිකර සත්‍රුවන්මය වූ මණ්ඩපයක්. මෙදා විශාකා සිටු දේවියගේ පූර්වාරාමයේ අසිරිය පාපිස්සත් කහවණු ලක්ෂයකට වඩා වටිනවා. අනාථ පිණ්ඩික සිටුතුමා භාගිතුන් වහන්සේට හදාපු ආරාම සංකීර්ණයේ ජේතවනාරාමයේ භාගිතුන් වහන්සේගේ සුගන්ධ කුටිය දිව්‍යමය කුටියක් හා සමානයි කියලා කියන්නේ. මහ පිංවතුන් මහ ශ්‍රද්ධාවන්තයින් මහ ධනවතුන් එහෙම දන් දීලා තියෙනවා කියලා දන්නේවත් නැතුවද කොහෙද අපි මේ වාගේ උත්කෘෂ්ඨ පූජා ගැන අද කතා කරන්නේ? අතු පැලලි වහලා පින්තින් මෙහෙම සම්පත් ලැබුවේ එහෙම දන් දීලා. නමුත් එහෙම සම්පත් ලබාපු විශාකා මහදේවියත් අද නෑ. එවන් පුණ්‍යවන්තයන් ළඟටත් මාරයා ආවා. එහෙනම් ඉතින් අපි කවුද? ආන් එහෙම හිතන්න ඕනේ. පුළුවන් නම් මාරයාටත් අල්ලස් දෙන්න පුළුවන්කම ඇති තරම් මුදල් තියෙන්න ඇති. ඔහොම නෙමෙයි. ලෝකෙම රණින් පුරවලා මාරයාට අල්ලසක් දුන්නත් ගන්නෙ නෑ මගේ ජීවිතේ ගන්නේ. එවන් මාරයා ළඟ මට කවර කතාද? ඒ නිසා මම මැරෙනවමයි කියලා මගේ මරණය සිහිපත් කරන්න ඕනේ. මේ කරුණු මේ දක්වන්නේ මරණානුස්සතිය මෙනෙහි කරගන්න සංවේග උපදවා ගන්න මේ මොන සම්පත තිබුණත් මැරෙනවා කියලා දැනගන්න. මේ අය ගාව තිබිච්ච සම්පත් ගැන කල්පනා කරනකොට අපි ගාව මේ වාහන 3-4ක් තට්ටු 2-3ක ගයක් ඒගොල්ලෝ ළඟ අපි හංගන්නෝ කියලා හිතෙනවා. ඒ කියන්නේ යාචකයටත් වඩා පල් හැතන අපි ඉන්නේ. ඉතින් අපි හොයාගෙන මාරයා එනවා කියලා කියන්නේ දුබල ගහක් කුලගින් පෙරලනවටත් වඩා මාරයාට අපි පෙරලන එක හරි ලේසි. ඒ හින්දා මම මැරෙනවා කියලා හිතාගෙන හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. කවදා මැරෙනවද කොතන මැරෙනවද කියලා හිතාගන්න බෑ අපිට. දන්නේ නෑ ඒක. හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න ඕනේ. කොයි වෙලාවෙ ආවත් සූදානම්. ඒකටයි මරණ සතිය මේ තරම් විස්තර කරන්නේ. මේ කරුණුත් භාගිතුන් වහන්සේ දක්වන්නේ පුණ්‍ය මහත්තතා. සංසාරේ මහ පිංකම් කරපු අය මැරිලා ගියා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. මේ කාකවාලී ආදී මහා පුණ්‍යවන්තයෝ ඒ අයත් මැරුණා. ජටිලාදී මහසිටුවරුත් මැරුණා. ඒ නිසා සඳහන් කළා සබ්බේ මරණවා පන්තා මාදියේසු කතාවක සියල්ලෝම ළඟට මරණේ පැමිණියා නම් මා ළඟට නොපැමිණෙන්නේ කෙසේද කියලා මරණය සිහිපත් කළ යුතුයි. අන්තක පැමිණියානං සියලු දෙනාම ළඟට මාළඟටත් පැමිණෙනවා කියන එකේ කවර කතාද? කවුද මේ අන්තක කියල කියන්නේ? අන්තක කියල කියන්නේ මාරයට. ඇයි මාරයට අන්තක කියල කියන්නේ? ජීවිතේ අන්තිම කරන්න, ජීවිතේ කෙරවල කරන්න, ජීවිතේ ඉවර කරන්න සියලු දෙනාම ළඟටාවනං මගේ ජීවිතෙත් ඉවර කරන්න ඔහු මංගාවට එනවමයි දවසක. වාසුදේව, බලදේව, භීමසේන, යුධිෂ්ඨිර ආදී මහා සටන්කාමීන්ද මාරයාගේ වසඟයට ගියේ නිශ්ශබ්දවමයි. මේ වාසුදේව, බලදේව, භීමසේන, යුධිෂ්ඨිර කියන අයගේ ශක්තිය ගැන පින්වතිනි විස්තර කරලා ඉවර කරන්න බෑ. මේ අය පිළිබඳව විශේෂයෙන් ජාතක පාලිය සඳහන් කරලා තියෙනවා. කැමති කෙනෙක් ඒ චරිත ටික දැනගන්න ජාතක පාලිය තියෙන ගට පණ්ඩිත චරිතය කියවලා දැනගන්න එක හරි වටිනවා. මේ කාරණාවත් මේ දේශනාවට එකතු කරලා විස්තර කරන එක වටිනවා. නමුත් එහෙමුණුත් මේ දේශනා මාලාව අතිශයින්ම දීර්ඝ වෙනවා. එහින්ද මේ මූලාශ්‍රයේ සඳහන් කළේ ඒකයි. මේ ජාතක කතාව කියවලා බලන්න ඒ අයට මොනතරම් ශක්තිය තිබිලද කියලා. නමුත් ඒ ශක්තිවන්තයෝ කවුරුවත් අද කවුරුවත් නැහැ. ඔක්කොම මැරිලා ගිහිල්ලා. ඒ ශක්තියට වඩා මායා ශක්තිමත්. එහෙම අය මැරුණා නම් මම කවුද? මේ ශක්තිවන්තයෝ සමහර අය මරලා කරකෝල විසිකලා කියලා කියන්නේ සක්වලින් එහා පැත්තට. සක්වලින් එහා පැත්තට විසික්ක කියලා කියහම සක්වල කියන්නේ ලෝක 31ක්. බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝක 1යි, අපායවල 4යි. සක්වල කෙරවලට විසික්ක කියලා කියහම මොන ශක්තියක් තියෙන්න ඕනේද? මීටර 50ක් 60ක් ගල් කැටයක් විසිකරගන්න බැරි අපි. එහෙනම් මේගොල්ලෝ ගාවටත් මාරය ඇවිල්ලා. ඒකයි මේ සඳහන් කරන්නේ. එහෙනම් මම කවුද? විශේෂයෙන් සඳහන් කරනවා ජාතක කතාව දැනගන්න එක මේ මරණ සතිය තේරුම් ගන්න තව වටිනවා කියලා. ඊට අමතරව ඒවං කාම බලූපේතා මෙසේ ශරීර ශක්තිය හා බලය ඉති ලෝකම්හි විස්සුතා මේ ලෝකෙහි ප්‍රසිද්ධ වූ ඒතේපි මරණං යානං මාදිසේවි කතා වුණා කතා උතා. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝත් මරණයට යනවනං මා ගැන කවර කතාද? මහා ඉර්ධිමතුන් ළඟටත් මරණය එනවා. මහා ඉර්ධිමතුන් කියලා කියහම ඉර්ධිමතුන් කොච්චර හිටියද? ඉතින් මේ තැංගොලොයි සුමන සාමණේර ආදී මහා ඉර්ධිමතුන් ගැන කතා කරන්න ඕනේ. කවුද මේ සුමන සාමණේර කියලා කියන්නේ? අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා. වයස අවුරුදු කීයේද? මේ කතා කරන කාලේ වෙනකොට අවුරුදු 7යි. එක දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ ටිකක් වෙහෙසටපත් වෙලා අවුරුදු 7යි මේ පුංචි දරුවා. අපේ අවුරුදු 7ක ගෙදර ඉන්න ළමයි වගේම තමයි. ඒ කාලේ අවුරුදු 7 අය අපි තරම් උසරම 4 හිටියේ නැහැ. ඒත් අවුරුදු 7මයි. ගිහිල්ලා ගුරුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි මේ වේදනාවෙන් වගේ අසනීපෙන් වගේ? ඔව් සාමණේර, මට ටිකක් අසනීපයි. ස්වාමීනි, මොකද්ද? බඩේ කැක්කුමක්. ස්වාමීනි, වෙනදත් හැදෙනවද? සමහර කාලවල හැදෙනවා. ඒ කාලේ ඔබ වහන්සේ අරගත්ත බෙහෙත් මොනවද? සාමණේර, අනවතප්ත විලෙන් පැන් ටිකක් වැළඳුවොත් මේ බඩේ කැක්කුම සනීප වෙනවා. එහෙනම් මම අරන් එන්න. කෙන්ඩිය අතට ගත්තා, අහසට පැනනෙංගා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කළා, සාමණේර, ඒ විලගාව ඉන්නවා නාගරාජයෙක්. ඒ නාගයා මං හොඳට අඳුරනවා. ඒ නාගයට කියන්ඩ. අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධ පිණිස පැන්ටිකක් ගෙනියන්ඩාව කියලා. එයා දෙයි. එහෙමයි. උන්වහන්සේ පාත්තරය තරගෙන අහසට පැනන කළ අනෝතප්ත විලගාවට වඩිනකොට එතන එදා නාගයන්ගේ උත්සවයක්. නාගයා පිරිවරාගෙන නාග කන්‍යාවියෝ බොහෝසේ හිටිය. මේ අයි තමන්ගේ භාරියාව භාරියාවන් පිරිවරාගෙන ඉන්නකොට අවුරුදු හතක පුංචි සාමනේරයන් වහන්සේ අහසින් යන්නේ තමන්ගේ හිසට ඉහෙළි. නාගයාට ලොකූ මාන්නයක් ඇති වුණා. නාගයත් හරි බලවත්. මේ තරම් බලවත් මගේ ඔලුවට උඩින් කොහොමද යන්නේ? මේ සාමනේරයාගේ කකුල්වල තියෙන කුණු මගේ හිස මත වැටෙනවා. භාජනයකුත් අරගෙන එන හැටියෙන් පේන්නේ පැංගෙනියන්ඩ වගේ. දෙන්නංකෝ අද පැන් කියලා විශාල පෙනගොබයක් මවල මුළු අනවතප්ත විලම වැැහුවා. සුමන සාමනේරයන් වහන්සේ අහසින් බැහැල නාගයට කතා කරලා කිව්වා, මට පැන් ස්වල්පයක් දෙන්ට. බෑකී වෙනෑ. බෑකියන්ට බෑනෙ. තමන්ගේ පෞද්ගලික විල නෙමේනේ. නමුත් කිව්වා ගණ්ඩ. පුළුහන්නම් ගණ්ඩ කිව්වා. ආයසරයක් ඉල්ලුවා. පුළුහන්නම් ගණ්ඩ කිව්වා. තවත් පාරක් ඉල්ලුවා. පුළුහන්නම් ගණ්ඩ කිව්වා. උන්වහන්සේ කල්පනා කළා, පැන් ගන්න එක නම් මට වැඩක් නෙමෙයි. මේ තියෙන්නේ මෙයාගේ මාන්නේනේ. නිකම්ම මේක අරන් යනවට වඩා මෙයාගේ මාන්නේ බිඳලම අරන් ගියොත් තමයි හොඳ. එහෙම කල්පනා කළා. ඉතින් අපිට ධර්ම දේශනාවට තියෙන වෙලාව ඉවර වෙලා තියෙන නිසා මරණ සතිය විස්තර කෙරෙන 11 වෙනි දේශනාව අපි අදට මෙතනින් නතර කරමු.